ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අද මේ වසරේ අවසාන සිකුරාදා අපි SBS සිංහල සේවයෙන් සෑම සිකුරාදා දවසකම ගෙවියන සෑම සතියකදීම ලෝකයෙන් වාර්තා වන වැදගත් වගේම උණුසුම් තොරතුරු ඔබට සමීප කළා. ඉතින් මේ සිකුරාදාත් අපි සුපුරුදු ලෙසින් යොමු වෙන්න සූදානම් වෙන්නේ මේ ගෙවිගෙන යන සතියේදී සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙන තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අපේ ලොවට විශේෂාංගයට. මේ සඳහා සුපුරුදු ලෙසින් අද දවසේදී ශ්‍රී ලංකාවේ සිට අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතියේදීත් ලෝකෙන් විවිධ අතින් වාර්තා වුණු තොරතුරු මොනවද කියලා. අමල්ගෙම අයිබෝන් අමල්.
අයිබෝන් නිපුණ.
හොඳයි. ඊශ්‍රායලයේ වගේම හමාස් සංවිධානය අතර තියෙන යුද්ධමය වාතාවරණය උණුසුම්ව මේ නත්තල් සමය පුරාත් අඛණ්ඩව පැවතුණා. ඉතින් මේ නිසා අදත් අපි මුලින්ම මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවා. ගාසා තීරයේ ගැටුම් නිසා මේ වෙද්දී ගිහින් තියෙන පුද්ගලින් සංඛ්‍යාව විශේෂම 21,000 ඉක්ම වෙනවා කියලා තමයි දැන් අපට නවතම වාර්තා සඳහන් කරන්නේ. සති 11කට වැඩි කාලයක් පුරා පවතින මේ සටන් හේතුවෙන් රෝහල් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ වගේම ආහාර නොමැතිවීම නිසා ගාසා තීරයේ වැසියන් දැඩි අනතුරුදායක තත්වයක සිටින බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් පවසන්නේ. අපි මේ තත්වය ගැන එහෙමනම් අමල් අද මුලින්ම කතා කරමු.
ඒ මරණ සංඛ්‍යාව සෑහෙන වැඩි වෙලා තියෙනවා. දැන් 21,000 ඉක්මවලා තියෙනවා. මේ එකම බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දින දෙක ඇතුළත වෙච්ච සටන් වලින් පමණක් පැය 24ක කාලයක් තුලදී 200කට අධික පිරිසක්, සමහර වෙලාවට 250ක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙනයි කියලා හමාස් සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ එක්කම ඔක්තෝබර් 7 වෙනිදා පටන් ගත්ත මේ හමාස් සංවිධානය විසින් ඉස්රායලට විරුද්ධව දියත් කරපු මෙහෙයුමට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මේ වෙනකොට ඒ මෙහෙයුම් අඛණ්ඩව සිද්ධ වෙනව පමණක් නෙවෙයි, ඒවා තවත් උත්සන්න කරනවයි කියලා ඉස්රායලයේ අග්‍රාමාත්‍යවරයා අනුතුරු ඇගවීමක් කළා තියෙනවා. ඒ එක්කම ඔහුගේ හමුදාවේ 165කට ආසන්න පිරිසක් මේ වෙනකොට ගාසා තීරයේ ඇතුලේ කරපු සටන් වලදී ජීවිතක්ෂයට පත් වුණා කියලා ඔහු පිළි අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට හමුදාවේ මෙහෙයුම තවත් උත්සන්න වෙනවත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා තියෙනවා මේ අවස්ථාවේදී ගාසා තීරයේ කිසිම තැනක් සාමාන්‍ය සිවිල් වැසියන්ට ආරක්ෂිතයි කියලා හඳුන්වන්න බැරිය. ඒ එක්කම සමහර අවස්ථාවලදී මේ සාමාන්‍ය වැසියන්ට යවන ආහාර ද්‍රව්‍ය, එහෙම නැත්නම් අනෙකුත් සහන සේවා කටයුතු සපයන අවස්ථාවලදී ගාසා තීරයේ ඉන්න සාමාන්‍ය ජනතාව විසින් මේවා බලහත්කාරයෙන් උදරගන්න තත්ත්වයක් ඇති වුණා කියලා. මොකද ඒතරම් සාගතයක තත්ත්වයක් ගාසා තීරයේ තුල ඇති වෙලා තියෙනවා කියලා විශේෂයෙන්ම ඊශ්‍රායල් හමුදාව මේ ප්‍රදේශයට අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ සැපීමේදී ඔවුන් පලවලා තියෙන මේ සීමාවන් නිසා. ඉතින් මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් අවධාරණය කළා තියෙනවා මේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ලබා දීමට අදිසි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා ලෝක ප්‍රජාවගෙන් ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කළ තියෙනවා කැපවෙලා කටයුතු කරන්නට කියලා. මේ අවස්ථාවේ මේ ප්‍රදේශයේ සිටින ජනතාව, ඒ කියන්නේ 124ක ජනතාවගෙන් 120කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට අවතන් වෙලා ඔවුන්ට නිදිය ගන්න තැනක් නැති තත්ත්වයට පත් වෙලා කියන කාරණාවත් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවධාරණය කරලා තියෙනවා.
ඔවමල් දැන් ඒ වගේම යුක්‍රේන රුසියා ගැටුමත් අඛණ්ඩව මේ අතරතුරේම සිද්ධ වෙනවා. ඇමරිකාව පැත්තෙන් අපිට වාර්තා වෙන පොතක් තමයි ඇමරිකාව යුක්‍රේනයට මේ වසර සඳහා ලබා දෙන අවසාන යුද ආධාර පැකේජය සඳහා අවසර ලැබිලා තියෙනවා කියන කාරණාව. මීට කලිනුත් අපි කතාබහ කරා මේ ඇමරිකානු ජනාධිපතිවරයා ලබා දෙන්න හදපු යුද ආධාර සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුකාරී තත්වයක් මතු වුණා කියන කාරණාව. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරු දමල් වාර්තා වෙන්නේ, වගේම මේ යුක්‍රේනයට ඇමරිකාව ලබා දෙන අවසාන යුද ආධාරවල මොනවද තියෙන්නේ?
නිපුණ, මේක තමයි දිගින් දිගටම ඇමරිකාව විසින් යුක්‍රේනයට අති දැවැන්ත යුද ආධාර ලබා දීලා තිබුණා. ඒ ආධාරවලින් අවසාන කොටස, ඒ කියන්නේ 20-23 අවුරුද්දට ඔවුන් ලබා දෙන අවසාන කොටස හැටියට ඩොලර් මිලියන 250ක වටිනාකමකින් යුත් ගුවන් යානා නාශක අවි ආයුධ anti-aircraft missiles, ඒ එක්කම ගුවනින් එල්ල වෙන ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඒ යුද උපකරණ, ඒවා ඊට අමතරව මිලිමීටර් 155 සහ මිලිමීටර් 105 කාලතුවක් උණ්ඩ. ඊට අමතරව සන්නද්ධ වාහනවලට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් ආයුධත්, ඒ වගේම කුඩා ආයුධ වලින් නැත්නම් තුවක්කු සෝල්ට් රයිෆල් වලින් වගේ ඒවාට පාවිච්චි කරන්න පුළුවන් උණ්ඩ බිලියන 15ක් විතර මේ ඩොලර් බිලියන 250 ඒ අවසාන ආධාරය හැටියට මේ මාසේ ඉවර වෙන්න කලින් ලබා දෙනවා කියලා ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ වෙන්නේ නිපුන, ඇමරිකාව තවත් විශාල යුද ආධාර ප්‍රමාණයක් යුක්රේනයට ලබා දෙන්නට මේ වෙනකොට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය අවසරය පතලා තියෙනවා. මෙතනදී ඒ අලුත් ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයත් පාලක ඩෙමොක්‍රටික් පක්ෂයත් අතර එකඟතාවයක් ඇති වෙලා නැහැ. විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න රිපබ්ලිකන් කණ්ඩායම ඔවුන් සඳහන් කරන්නේ මේ විදිහට යුක්රේනයට දිගින් දිගටම යුදාධාර ලබා දෙනව නම් ඊට සාපේක්ෂව ඇමරිකාවේ විශේෂයෙන්ම මෙක්සිකෝවත් එක්ක තියෙන දේශ සීමාව හරහා නීති විරෝධී ලෙස රට තුළට ඇතුල් වෙන සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් විශේෂයෙන්ම ඇමරිකාවේ මේ ඉහළ මන්ත්‍රණ සභාව පාවිච්චි කරමින් මේ යුක්රේනයට එන උරුද්දේ ලබා දෙන්න තියෙන ඩොලර් බිලියන 50කට අධික වටිනාකමකින් යුත් ඒ යුද ආධාර වැළැක්වීමට කටයුතු කරලා තියෙනවා. මෙතනදී ඇමරිකාව දිගින් දිගටම යුක්රේනයට සහාය දක්වන්නට කටයුතු කළා. ඒ වගේම අනිකුත් බටහිර බලවතුන්ගේ සහාය ඇතිව ඒ කටයුතු කරන්නට ඉදිරිපත් වුණා. ඇමරිකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රජාව තුළ මේ වෙනකොට ඒ මේ ප්‍රශ්නයේදී ඔවුන් පිළ දෙකක් බෙදිලා විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂ බොහොම දැඩිව ප්‍රකාශ කරන්නේ මේ තරම් අති විශාල මුදලක් යුක්‍රේනයට ඉදිරිපත් කිරීම ඒක නාස්ති සහගත මුදලක් කියලා. මොකද දැන් මේ යුද්ධය අවුරුදු දෙකකට ලඟ වෙන්නට ඇවිල්ලා තියෙනවා. යුක්‍රේනයට රුසියාව පරාජය කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් මේ කරුණු නිසා ඇමරිකාව තුළ ලොකු විවාදයක් ඇති වෙලා තියෙනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයාට එන අවුරුද්දේදී ඔහු පොරොන්දු වෙච්ච විදිහට යුක්‍රේනයට ඒ අති විශාල අති දැවැන්ත යුද ආධාරය ලබා දෙන්න පුළුවන් වේවිද කියන.
ඇමරිකාව පැත්තෙම තමයි මේ පොතත් අපට වාර්තා වුණේ. මේ සතියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇන්ටනී බ්ලින්කන් හදිසියේම අනවසරයෙන් මෙක්සිකෝවේ සිට පුද්ගලින් ඇමරිකානු දේශ සීමාව තරණය කිරීම සම්බන්ධයෙන් මෙක්සිකෝවේදී සාකච්ඡා පැවැත්වුවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ වෙද්දී මෙක්සිකෝවෙන් පැමිණෙන අනවසර සංක්‍රමණික ප්‍රජාව කෝවිඩ් වසංගත කාලයටත් වඩා ඉතා ඉහළ සංඛ්‍යාවක් ගන්න බවට තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් තමයි දැන් මේ සාකච්ඡාවලදී මොනවද කතාබහ වෙලා තියෙන්නේ?
මේකත් නිපුණ එක්තරා විදිහක සුවිශේෂ කාරණාවක්. මොකද ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මේ විදිහට හදිසියේ මෙක්සිකෝවට එක් දින සංචාරයක් සඳහා යොමු වෙන්නේ අර අපි කලින් සාකච්ඡා කරපු යුක්‍රේන ප්‍රශ්නයටත් ඒකට සම්බන්ධතාවයක් තියෙනවා. රිපබ්ලිකන් පක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මේ මෙක්සිකෝව සහ ඇමරිකාව අතර තියෙන මේ දේශ සීමාව හරහා ඒ රටට ඇතුල් වෙන සංක්‍රමණිකයන් වැළැක්වීමට මීට වඩා ඇමරිකාවේ රජය මුදල් වියදම් කරන්නට ඕන. ඒ එක්කම මේ දේශ සීමාව ආරක්ෂා කිරීම සඳහා ඒ යොමු කරන එහෙම නැත්නම් යොදවන බටපිරිස්වල සංඛ්‍යාවත් විශාල වශයෙන් වැඩි කරන්නට ඕන. 1000කට වැඩි පිරිසකගෙන් දේශ සීමාව ආරක්ෂා කිරීමේ කටයුත්තට ඒ නිලධාරීන් වැඩිපුර යොමු කරන්නට ඕනේ කියන කාරණාව රිපබ්ලිකන් පක්ෂය දිගින් දිගටම සඳහන් කරනවා. මෙතනදී ඇන්තනී බ්ලින්කන් රාජලේකම්වරයා උත්සාහ කළ තියෙන්නේ මෙක්සිකෝ බලධාරීන් සමග සාකච්ඡා කළ, විශේෂයෙන්ම අන්ද්‍රේස් මැනුවල් ලෝපෙස් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරලා මෙක්සිකෝව හරහා ඇමරිකාවට එන ඒ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට හෝ ඒ සම්පූර්ණයෙන්ම වැළැක්වීමට පියවර ගැනීමට. මෙතනදී ඇමරිකාව දිගින් දිගටම මෙක්සිකෝවට ආධාර ලබා දීමට යොමු වෙලා තියෙනවා මේ කටයුත්ත කිරීම සඳහා. ඉතින් පහුගිය සතිය පමණක් බලපුවාම මෙක්සිකෝවේ දේශ සීමාවට පැමිණි පිරිස 250,000කට වඩා අධිකයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේක ඇත්තටම මේ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ තවලමක් හැටියට, විශාල තවලමක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ තරම් අති විශාල සංඛ්‍යාවක් නීති විරෝධී ලෙස ඇමරිකාවට පැමිණෙන්නට, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල මෙක්සිකෝවෙන් පමණක් නෙවෙයි දුප්පත් එහෙම නැත්නම් දුගීභාවයෙන් පෙළෙන අනෙකුත් ලතින් ඇමරිකානු රටවල පුරවැසියන් මේ විදියට තමන්ගේ පවුල් පිටින් මේ තවලමක් හැටියට ඇමරිකාවට ඇතුල් වෙන්න පහුගිය සතියේ කටයුතු කළා තියුණා. ඉතින් ඒ කාරණාවත් එක්කලා විශේෂයෙන්ම ලබන අවුරුද්ද ඇමරිකාවේ ජනාධිපතිවරණයකට පිවිසෙන අවුරුද්දක් වෙන වටපිටාවක් තුළ බයිඩන් ජනාධිපතිවරයා මේ විදියට තමන්ගේ රාජ්‍ය ලේකම්වරයා හදිසියම මෙක්සිකෝට ඇවිල්ලා තියෙන්නේ. මේ දැවැන්ත සංක්‍රමණික නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ඇතුල්වීම වැළැක්වීම සඳහා මෙක්සිකෝ වෙත සහාය අරගෙන දැඩි පියවර ගැනීම සඳහා.
හොඳයි අමල්, දැන් මේ අතරතුරේ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සේයි නවාල්නී හදිසියේම මීට සති දෙකකට පමණ පෙර අතුරුදන් වීමක් සිදු වුණා. විශේෂයෙන්ම ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වුණේ නැහැ. කොම නමුත් ඔහු මේ වෙද්දි කියන්නේ ඔහු කලින් සිටි සිරගෙදර සිට මොස්කව් වලින් කිලෝමීටර 1900ක් පමණ ඊසාන දෙසට වෙන්නට තිබෙන සිරගෙදරකට මාරුවීමක් සිදු වුණ බව. නමුත් මේ ගමන බොහොම අපහසු වන බව තමයි ඔහු සඳහන් කළේ. මේ ගැනත් එහෙමනම් අමල් අවසාන වශයෙන් අපි කතා කරමු.
ඔඩිපන දැන් මේ නවල්නි කියන පුද්ගලයා තමයි පුටින් ජනාධිපතිවරයාට කෙලින්ම දේශපාලනය වශයෙන් අභියෝග කරලා ජනාධිපතිවරයට ඉදිරිපත් වෙන්නට සැරසුණු දේශපාලඥයා. ඉතින් ඔහුව දැනට අවුරුදු 19කට සිරගත කරලා තියෙනවා. ඔහු රුසියාවේ ඉන්න ප්‍රබලම ලෝක ප්‍රසිද්ධම විපක්ෂ නායකවරයා හැටියට තමයි හඳුන්වලා තිබුණේ. ඉතින් ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් නොලැබිච්ච නිසා පහුගිය සති දෙක තුළ ඔබ කිව්වා වගේම බොහෝ රටවලිනුත් මේ පිළිබඳ සාකච්ඡා කරන්න පටන් ගත්තා. නවල්නිට මොකද වුණේ ඔහු ගැන ආගිය තොරතුරක් නැති නිසා. දැන් නවල්නිම සඳහන් කරන්න තියෙනවා දින 20ක විතර කාලයක් අරගෙන ඔහුව රුසියාවේ උතුරු කරේ කියන්නේ උත්තරද්‍රවයේ කිට්ටුව තියෙන රුසියාවේ විශේෂ සිරමැදිරියකට ඔහු යොමු කරලා තියෙනවා කියලා. ඉතින් මේකට හේතුව හැටියට දක්වන්නේ ලබන අවුරුද්දේ මැතිවරණයකට රුසියාව පිවිසෙන අවස්ථාවකදී මේ විපක්ෂ නායක නවල්නි ඔහුව පුළුවන් තරම් අගනුවරින් එහෙම නැත්නම් ජනාකීර්ණ ප්‍රදේශවල රඳවා ගන්නේ නැතිව ඔහුව පුළුවන් තරම් ඈත් කරලා තිබීමේ කටයුත්තක් හැටියට සඳහන් වෙලා තියෙනවා. ඒ එක්කම ඔහුව මේ සිරගත කරලා තියෙන ප්‍රදේශයේ උෂ්ණත්වය විශේෂයෙන්ම මේ සීත ඍතුව වෙන අවස්ථාවේදී බොහොම දැඩි ලෙස උෂ්ණත්වය පහත යන ප්‍රදේශයක් හැටියට හඳුන්වලා තියෙනවා. විශේෂයෙන්ම සෙල්සිකස් අංශක -26 දක්වා උෂ්ණත්වය අඩුවීමේ හැකියාවක් මේ ප්‍රදේශයේ තියෙනවා කියලා සඳහන් වෙනවා. එවැනි ඉතාමත්ම කටුක දුෂ්කර ප්‍රදේශයකට තමයි ඔහුව මේ වෙනකොට මාරු කරලා යවලා තියෙන්නේ. ඉතින් මෙතනදී සඳහන් වෙන්නේ පුටින් ජනාධිපතිවරයා වෙනත් දැනට තියෙන මොස්කව් පාලනය මේ විදිහට ඒ විපක්ෂයේ පුටින්ට අභියෝගයක් වෙන්නට පුළුවන් ප්‍රධානම චරිතය මේ විදිහට පුළුවන් තරම් මොස්කව් නුවරින් ඈත් කරලා ඔහු මීට කලිනුත් හිටියේ මොස්කව් නුවරින් ඉඳලා කිලෝමීටර් 250ක් විතර ඈත සිර බැදිරියක තමයි ඔහු රඳවගෙන තිබුණේ. නමුත් මේක ඊටත් වඩා ඉතාමත්ම කටුක වේශගුණික පත්තත්වයෙන් ඉතාමත්ම දරුණු ප්‍රදේශයකට ඔහු මේ විදිහට මාරු කරලා තියෙනවා.
ඔදෑමල්ල එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් එක්ක මේ සිගුරාදත් සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී ලෝකයෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරු අපිට මේ ආකාරයෙන් සමීප කරාර. ඉතින් මම කලිනුත් සඳහන් කළා වගේ අද මේ වසරේ අවසාන සිකුරාද දවස් අපි නැවතත් හමු වෙන්නේ ලෝ වටා විශේෂාංගෙන් ලබන වසරේ කියන්නේ 2024 වසරේ පළමු සතියේ සිකුරාද දිනෙන්. එමනම් අපි ලබන සතියේත් අලුත් වසරකින් හමුවෙමු. සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා ඔබටත්. අයිබෝන් අමල්.
අයිබෝන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකියි.